අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී 10 වන ශ්‍රේණියට අදාළව සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේදී ඔබට සිද්ධ වෙනවා පුතේ බැද්දේගම නවකතාවට අදාළව විචාර ප්‍රශ්නවලට පිළිතුරු ගොනු කරන්න ඒ වගේම කෙටි ප්‍රශ්නවලට පිළිතුරක් ගොනු කරන්නටත් ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් අද අපි කතා කරන බැද්දේගම නවකතාව. එතෙන්ට එන්න ඉස්සරලා මං කැමති ඔබට නූතන ගද්‍ය සාහිත්‍ය මේ නූතන ගද්‍ය සාහිත්‍ය කියන මාතෘකාව පුතේ ඔබ සටහන් කරගන්න කාරණා කීපයක් තුළ අපි සාකච්ඡා කරනවා. ඒ තමයි නවකතා, චරිත කතා, පරිවර්තන ග්‍රන්ථ, ඡායානුවාද සහ කෙටි කතා. කොහොමද මේ කාරණා ටික නවකතා, චරිත කතා, පරිවර්තන ග්‍රන්ථ, ඡායානුවාද සහ කෙටි කතා. එතකොට අද අපේ පාඩමේදී අපි සාකච්ඡා කරනවා නවකතාවක් සහ පරිවර්තන ග්‍රන්ථයක්. එතකොට නවකතාව කියලා කියන්නේ ඉතාලි භාෂාවේ පුතේ වචනයක් කියනවා නොවෙල්ලා කියලා. ඒ නොවෙල්ලා යන්න ඉංග්‍රීසි භාෂේදී නවල් යන්නට බිඳෙනවා. ඉතින් සිංහලේදී අපි එය නවකතාව ලෙසින් හඳුන්වනවා. එතකොට නව කියලා කියන්නේ අලුත් කියන අර්ථය, කතාව කියලා කියන්නේ ආඛ්‍යානය කියන අර්ථය. ඒ අනුව පුතේ නවකතාවක් කියලා කියන්නේ අලුත් ගද්‍ය ආඛ්‍යානයක්. ඉතින් දැන් අපි යමු ඒ නවකතාව කියන වචනේ අපි අඳුරගත්තනේ. දැන් අපි ළඟට සටහන් කරගමු නවකතාවක් කියලා කියන්නේ මොකක්ද. නවකතාව සම්බන්ධයෙන් නම් නිර්වචන බොහොමයක් තියෙනවා. ඉතින් අපි එක නිර්වචනයක් සටහන් කරගමු. මානව ජීවිතය විවරණය කරන ගද්‍යමය කල්පිත ආඛ්‍යානයක් විදිහටයි නවකතාව නිර්වචනය වෙන්නේ. ඔහොම දුවල පුතාලට ආයෙත් සැරයක් කියන්නම්. මානව ජීවිතය විවරණය කෙරෙන ගද්‍යමය කල්පිත ආඛ්‍යානයක්. දැන් පුතේ මේ නිර්වචනයේ දිහා බලනකොට මෙතන කාරණා කීපයක් මතු කරනවා. එකක් තමයි මේක ගද්‍යයෙන් ලියවෙච්ච එකක්. සත්‍ය පසුබිම් කොටගත් කල්පිත කතාවස්තුවක්. ඊළඟට ජීවිත විවරණයක්, කලාත්මක නිරූපණයක්. ගද්‍යයෙන් ලියනවා, සත්‍ය පසුබිම් කරගත් කල්පිත කතාවස්තුවක් මේ තුල අන්තර්ගත වෙනවා. ජීවිත විවරණයක් තියෙනවා, කලාත්මක නිරූපණයක් තියෙනවා. ඒ නිසාම තමයි ප්‍රබන්ධ කතාවයි නවකතාවයි වෙනස් වෙන්නේ. දැන් නවකතාව කියන්නේ පුතේ කතන්දරයක් නෙමෙයි. ඒ ඇයි කතාන්තරයකට එහා ගියපු සමාජ විවරණයක්, චරිත නිරූපණයක්, චිත්ත චෛතසික විවරණයක්, ඒ විතරක් නෙමෙයි ජීවන දර්ශනයක් නවකතාවක් තුළ අන්තර්ගත වීම හේතුවෙන්. ඉතින් අපේ සිංහල සාහිත්‍යයේ මහා ඇඳුරා විදිහට හඳුන්වන අපේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් මේ නවකතාව සත්‍යයේ සහ අසත්‍යයේ අපූර්ව සංකලනයක් විදිහටත් එතුමා නිර්වචනය කරනවා. ඉතින් ඔය විදිහට නවකතාව අපි හඳුනගත්තා. ඊළඟට මම ඔබට කියන්නම් 18-19 වෙනි සියවස්වල පුතේ ලාංකීය සමාජයේ ඇතිවෙච්ච ශාස්ත්‍රීය ප්‍රබෝධය, විශේෂයෙන් ওই වාද විවාද, ඊළඟට මුද්‍රණ ශිල්පයේ පැමිණීම, ආගමික පොතපත බිහිවීම, ඊළඟට ද්විභාෂා උගතුන් බිහිවීම, මෙන්න මේ කාරණා හේතු කරගෙන නවකතා සාහිත්‍යයක් බිහි වෙනවා. ඉතින් නවකතාව එහෙම බිහි වෙනකොට අද අපේ පාඩම තියෙන්නේ පරිවර්තන සාහිත්‍යයක් එක්ක බිහි වෙච්ච නවකතාවක්. ඒ නිසා ඔබ මේ පරිවර්තන සාහිත්‍ය කියන එක ගැනත් යමක් දැනගන්න වෙනවා. ඉතින් පරිවර්තන සාහිත්‍ය කියන්නේ පුතේ අපිට අලුත් දෙයක් නෙමෙයි. අපේ ඉතිහාසයේම ගත්තාම අනුරාධපුර යුගයේ ඉඳන් කෝට්ටේ යුගයේ දක්වාම අපි අපේ සම්භාව්‍ය සාහිත්‍ය තුල ආරම්භයේ පටන් ගන්නෙම පරිවර්තනෙන්. ඒ තමයි අපේ මහින්දාගමනයත් එක්ක සිද්ධ වෙච්ච අටකතා දීප භාෂාවට පෙරලීම. ඒ කියන්නේ සිංහල බසට පෙරලීම. අපි කිව්වේ හෙලටුවා කියලා. ඒවා. ඊළඟට දැන් සංස්කෘත ග්‍රන්ථ ගත්තාම ওই මහා කවි දණ්ඩි පඬිවරයාගේ කාව්‍යාදර්ශය සිංහලට හැරෙනවා. ඊට පස්සේ ওই පාලි ග්‍රන්ථයන්ගේ සිංහල පරිවර්තන පසුකාලීනව අපට හම්බ වෙන ওই ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය, බෝධිවංශය මේවා පරිවර්තන කෘති. ඒ නිසා අපිට පරිවර්තන අලුත් දෙයක් නෙමෙයි. ඊළඟට කොළඹ සාහිත්‍යයේදී සිංහල සාහිත්‍යයට එකතු වෙච්ච වැදගත් පරිවර්තන කෘති. ඒ තමයි ඔය වන්දනාකාරයාගේ ගමන, ගලිවර්ගේ ගමන, අරාබි නිසොල්ලාසය, ඔය අපේ පුතාලා දන්නේ 1001 කියලා. ඊළඟට ඔය ඊසෝප්ගේ උපමා කතා, මේවා පරිවර්තන සාහිත්‍යය නියෝජනය කරන ඒවා. ඊට පස්සේ පරිවර්තන ග්‍රන්ථ යුගයක් ආරම්භ වෙනවා. මනුතාපය, ඊළඟට ඔය දේවතාපය, රොබින් හොඩ්, ඊළඟට වීරචාරිකා, මේ වගේ ග්‍රන්ථ සිංහලට පරිවර්තනය වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ සඳහන් කරන්න ඕනේ IMR ඉරියගොල්ල මහත්මයා, ඊළඟට ඔය ඩේවිඩ් කරුණාරත්න, සිරිල් සී පෙරේරා, අපේ ශාන්ති දේවහාමුදුරුව, ජී.බී. සේනානායක මහත්තයා, ඒ වගේම අපේ හේමපාල මුනිදාස මහත්තයා වගේ පරිවර්තනයේ ප්‍රමුඛයන් අපේ සාහිත්‍ය තුළ අපි දකිනවා. ඊළඟට දැන් අපි බලන්න ඕනේ ඔය අතර තමයි අපේ AP ගුණරත්නයන් මුණ ගැහෙන්නේ. එතුමගේ පරිවර්තනයක් නේ වැද්දේගම කියන්නේ. එහෙනම් අපි තව චුට්ටක් සටහන් කරගමු මොකද්ද මේ පරිවර්තනය කියන්නේ කියලා. යම් භාෂාවකින් පවත්නා යමක් අනෙක් භාෂාවකින් පැවසීම තමයි අපි පරිවර්තනය කියලා කියන්නේ. ඉතින් සිංහල විවහාරය අනුව පුතේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් කියන වචනය බලාගෙන පරිවර්තනය, අනුවාදය, අනුවර්තනය, ඡායානුවාදය මෙන්න මේ වගේ වචන යෙදෙනවා. එයිනුත් හොඳට මතක තියාගන්න, එයිනුත් පරිවර්තනය හා අනුවර්තනය. මොකද්ද? පරිවර්තනය හා අනුවර්තනය යන වචන දෙක ප්‍රධාන වෙනවා. එතකොට ට්‍රාන්ස්ලේෂන් මේ පරිවර්තනය කියන කාර්යය තුල සිද්ධ වෙන්නේ මුල් කෘතිය අඩු වැඩි නොකර අනෙක් භාෂාවකින් ඉදිරිපත් කිරීම. එතකොට අනුවර්තනය කියන්නේ මුල් කෘතිය ආශ්‍රයෙන් ලේඛකයාගේ අභිමතය පරිදි යම් යම් දෑ අඩු වැඩි සහිතව සකස් කරලා අනෙක් භාෂාවකින් ඉදිරිපත් කරන එක. එනිසා පුතේ ශාස්ත්‍රීය ලේඛනයකට නම් ට්‍රාන්ස්ලේෂන් කියන වචනේ වැදගත් වෙනවා. ඒ කියන්නේ පරිවර්තනය කියන කාරණාව. හැබැයි සාහිත්‍ය කෘතියකට නම් වැදගත් වෙන්නේ අනුවර්තනය. ඉතින් බද්දේගම නවකතාව මම හිතන්නේ මේ ගණයට තමයි අයත් වෙන්නේ. ඉතින් දැන් අපි ඊළඟට සාකච්ඡා කරමු අපේ AP ගුණරත්නයන් විසින් සිංහලට පරිවර්තනය වෙච්ච මේ බද්දේගම නවකතාවේ වගතුග කොහොමද කියලා කියන්න ඉස්සරලා අපි ධම්මි ගුරුතුමියගෙන් අහමු බද්දේගම නවකතාව, ඒ හා සම්බන්ධ වෙච්ච විලේජ් ඉන් ද ජංගල් මුල් කෘතිය, ඊළඟට මුල් කෘතිය රචකයා සහ පරිවර්තකයා පිළිබඳව අපේ දරුවන්ට යම් කරුණු කාරණා ටිකක් මතක් කරලා දෙන්නට.
මේ සුදු ජාතිකයෙකු විසින් ශ්‍රී ලාංකීය ජන ජීවිතය පිළිබඳ ඉංග්‍රීසි බසින් ලියවුණු ශෝකාන්තයක් දුවේ පුතේ අපි දන්නවා. ඒ තමා බද්දේගම. කවුද මේකේ මුල් කෘතියේ කතුවරයා? සිඩ්නි ලෙනාඩ් වුල්ෆ්. එතකොට ඔහු ලංකාවට එන්නේ 1904. සිවිල් ආණ්ඩුවේ පරිපාලන නිලධාරිවරයෙකු විදිහට වැඩ කරන්න තමයි ඔහු එන්නේ. ඉන් අනතුරුව යාපනය කච්චේරියේ පරිපාලන නිලධාරියෙකු ලෙසත්, අතිරේක රේගු නිලධාරිවරයෙකු ලෙසත්, පොලිස් මහේස්ත්‍රාත්වරයෙකු ලෙසත්, උතුරු පළාතේ අතිරේක සහකාර ඒජන්තවරයා ලෙසත් කටයුතු කරලා අනතුරුව මහනුවර කච්චේරියේ කෙටි කලක් සේවය කළ බව කියවෙනවා. ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයට යන්නේ සහකාර දිසාපතිවරයෙකු ලෙස. ඒ තමයි 1908. 1908 ඉඳලා 1911 දක්වාම ඔහු කටයුතු කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. එතකොට ඔහු 1911 යනවා වසරක නිවාඩුවක් සඳහා ඉංගලන්තයට. එහි ගිහිල්ලා ඔහු ඇඩ්ලින් වර්ජිනියා ස්ටෙෆන් කියන ලේඛිකාව විවාහ කරගන්නවා. ඒ ලේඛිකාව කොච්චර ජනප්‍රියද කියනවා නම් අපේ ලේඛකයා එකන්නේ අපේ ලෙනාඩ් වුල්ෆ් කෙන ලේඛකයා එංගලන්තයේදී ජනප්‍රිය නොවු බව තමා කියවෙන්නේ. ඇයි ඒ තරමටම ජනප්‍රියව සිටියාය කියලා. ඇය ඉංග්‍රීසි නවකතාව තිබුණ සාම්ප්‍රදායික තත්ත්වයෙන් මුදව ගන්නට උත්සාහ කළ කෙනෙකු ලෙසත් අතිදක්ෂ විචාරිකාවක ලෙසත් කියවෙනවා. හැබැයි ඇය නිවුරස්තීනියා කියන රෝගීන් පෙළුණ බවත් අවසානයේදී ඇය බොහොම අඩු වයසකදී සීදි විනාසාගත්ත බවත් ඒ ආරංචි මාර්ග පවසනවා. එතන තියෙන බොහොම ශෝකජනක කතා පුවත ඔබට සිරිලක සත්වසක් කියන ග්‍රන්ථය කියවන හම්බ වුණොත් ඔබ බලන්න. එතකොට මේ තමන්ගේ සොයං ලිඛිත චරිතාපදානය කාණ්ඩ පහක් යටතේ රචනා කරලා තියෙනවා. සොයින්, ග්‍රෝයින්, බිගිනින් අගේන්, downhill the all the way, the journey not the arrival matters කියන ග්‍රන්ථ පහ තමයි. එයින් growing කියන ග්‍රන්ථය තමයි සිරිලක සත්වසක් විදියට අපට හම්බ වෙන්නේ. ඔහු ලංකාවේදී බුද්ධ ඝම ඉගෙනගෙන තියෙනවා. සිංහල භාෂාව, දෙමළ භාෂාව ඉතා හොඳින් අධ්‍යයනය කළ බව කියවෙනවා. එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේදී ඔහු තමන්ගේ භාෂාව ඇරුණාම භාෂා තුනක් අධ්‍යයනය කළ බව කියවෙනවා. එහෙමනම් ඔහු භාෂා විශාරදෙක් වෙලා ඉඳලා තියෙනවා. හැබැයි බුද්ධ ඝම ඉගෙන ගත්තත්, සිංහල දෙමළ භාෂා, ලාංකික භාෂා ඉගෙන ගත්තත් ඔහු ලංකාවේ සංස්කෘතික පරිසරය පිළිබඳව ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලියන්න උත්සාහ කළ බවක් පේන්නේ නැහැ. මොකද මීට පෙර ලංකාව සම්බන්ධයෙන් එහෙම අධ්‍යයනය කරපු හියු නෙවිල්, එච්.සී.පී. බෙල්, එමර්සන් ටෙටන්ට් වගේ අය ලියලා තියෙන්නේ ලංකාවේ සංස්කෘතික සමාජය ගැන. හැබැයි ඔහු සංවේදී වෙන්නේ ලංකාවේ මිනිසුන්ගේ දුක, කනගාටුව, කඳුළු සම්බන්ධයෙන් පමණයි. ඔහු ලියනවා අර ඔහුගේ ග්‍රෝයින් කියන පොතේ තීව්‍ර හුදකලා භාවය නිසා සහ සමාජ ජීවිතයක් නොවුණු නිසා දැඩි කනස්සල්ලෙන් ඔහු පසූ බව ඒ හම්බන්තොට ගත කළ කාලය තුළ. ඒ සමගම ඔහු කියනවා ඔහු නීතියට අනුව වැඩ කරන්නට වැඩි පෙළඹවීමක් තිබුණ කෙනෙක් නිසා දැඩි නිලධාරී චරිතයක් ඔහු තුළ තිබුණ බව. ඒ නිසාම සාමාන්‍ය ජනතාව ඔහුගෙන් ඈත්තුණු බවත් ඔහුගේ ග්‍රන්ථවල කියලා තියෙනවා. ඒ උනත් අපිට තියෙන පුදුමය ඔහු මෙන්න මේ ප්‍රදේශය තුළ ජීවත් වෙච්ච මිනිසුන්ගේ මිනිසුන්ට මුණ දෙන සිද්ධ වෙච්ච නියඟය නිසා, වනාන්තරය නිසා, දුර්භික්ෂ කටයුතු නිසා, රෝග පීඩාදී නිසා, ඒ වගේම නිලධාරීවාදය නිසා ඒ මිනිසුන් විඳපු පීඩා පිළිබඳ දයාරුද්ධ බැල්මක් හෙළන, සානුකම්පිත දෘෂ්ටියක් හෙළන්න පුළුවන් වෙච්ච මානව වාදියෙකු ලෙස අපිට හඳුන්වන්න පුළුවන් මේ ග්‍රන්ථය කියවලා අවසන් වෙනකොට. එහෙමනම් එහෙම උනේ කොහොමද කියන එක අපිට ඇත්තටම අදටත් ප්‍රශ්නයක්. ඒ වගේ දැඩි නිලධාරී චරිතයක්. මම ඉන්නම් දුවේ පුතේ ළඟට මේ පරිවර්තකයා ගැන ඔබට යමක් කියන්න. එතකොට අපි මේ පරිවර්තකයා අපි හඳුනගනිමු අධිකාරී මුදයන්සේලාගේ අප්පුහාමි ගුණරත්න. මහාචාර්ය සරච්චන්ද්‍රයන් එක්ව මීට පෙර රචනා කළ තියෙනවා ප්‍රංශ කෙටිකතා සහ රුසියන් කෙටිකතා කියන පරිවර්තන කෘතියක්. ඒ කියන්නේ බැද්දේගම පරිවර්තනයට පෙර. ඉන් අනතුරුව මැකී ගිය දඩමං, වනසරණ, වාලම්පූරි, වානරයා, සුදුගෝනා කියන නිර්මාණ පරිවර්තනයට සම්බන්ධ වෙලා තියෙනවා. ඔහුගේ පරිවර්තනය සම්බන්ධයෙන් කතා කරනවා නම් සරල භාෂාවක් යොදා ගැනීම නිසා වඩා හොඳින් රස විඳින්න හැකි වුණු බව සරච්චන්ද්‍රයන්ම වරක ඒ පරිවර්තන සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඒ සමගම කියවෙනවා පරිවර්තන සාහිත්‍ය කුමක්ද, ග්‍රන්ථයක් පරිවර්තනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ආධුනිකයන්ට අත්දැකීම් සපයන ග්‍රන්ථයක් විදියටත් බැද්දෙගම හඳුන්වන්න පුළුවන් කියලා. හොඳයි දුවේ පුතේ, අපි ඊළඟට බලමු පරිච්ඡේද 10කින් යුතු මෙන්න මේ කියන බැද්දීගම නවකතාවේ කතා සාරාංශය. ඔබට හැකිතරම් හකුලුවා කියන්නට අපි මේ කාල වේලාව කළමනාකරණය කරගන්න අවශ්‍ය නිසා මම දැන් සූදානම් වෙන්නේ. හම්බන්තොට නගරේ ඉඳලා හැතැම්ම 50ක් විතර දුරින් පිහිටි ගෙවල් 10කින් යුතු ගමක් තමයි මෙන්න මේ ගම. කැලෑවකින් වට වූ කුඩා ගමක් මේක. එතකොට මේකේ ජීවත් වුනේ ගොවි පිරිසක්. ඔවුන්ගේ වගතුග තමා මේකේ කියවෙන්නේ. හේන් ගොවිතැන සහ කුඹුරු ගොවිතැන තමන්ගේ ජීවනෝපාය කරගත්තත් ඔවුන් කුඹුරු ගොවිතැන කරන්න හම්බෙන්නේ ඔවුන්ට වසර කීපයකට වතාවක්. මොකද වර්ෂාව නැති නිසා. ඒ වියල ශුෂ්ක කලාපයක් නිසා හේන් ගොවිතැන වසරකට වරක් කළත් ඇතැම් අවස්ථාවක දීර්ඝ නියඟේ නිසා ඔවුන්ගේ සීළු වගාවන් විනාශයට ගිය අවස්ථා බොහොමයක් තියෙනවා. එතකොට මං කලින් කිව්වාගේ මේ පළමු පරිච්ඡේදයේදීම කියවෙන්නේ මේ මහා වනාන්තරයේ භයානකකම, ඒ වනාන්තරයේ ආධිපත්‍ය පතුරුන ආකාරය මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත කෙරෙහි. එතකොට මේ බැද්දීගම ආරච්චි බවට පත් වෙන්නේ. ඔහු හඳුන්වනවා එක තැනකදී පුංචි ආරච්චි කියලා. තවත් තැනකදී හඳුන්වනවා බබිහාමි ආරච්චි කියලා. ඔහුගේ නම එතකොට බබිහාමි. ඔහුට මේ ආරච්චිකම ලැබිලම තියෙන්නේ මේ ගමේ ඉඳලා තියෙන්නේ නම ලියන්න පුළුවන් එකම එක පුද්ගලයා ඔහු උන නිසාලු. ඔහු විවාහ කරගන්නේ කොටගුඩ කියන ගමෙන් නැන්චුහාමි කියන තැනැත්තිය. ඇගේ සහෝදරයා බබුන්. එතකොට ආරච්චිගේ මේ සහෝදරිය බවට පත් වෙන්නේ සිලිඳු කියන මේ ගමේ ඉන්න දඩයක්කාරයෙක් ඔහු විවාහ කරගන්න ඩිංගිහාමි කියන තැනැත්තිය. එතකොට මේ නෑකම බලන්න මස්සිනාල දෙන්නෙක් තමයි ගමේ ආරච්චි සහ සිලිඳු කියලා කියන්නේ. මොකද ආරච්චිගේ සහෝදරිය විවාහ කරගත්ත නිසා සිලිඳු. යාපත ගෙවල් දෙකක තමයි මේ දෙගොලු ඉඩම් දෙකක තමයි මේගොලු ජීවත් වුනේ. එතකොට මේ ඩිංගිහාමිට සිලිඳුරදා උපදිනවා එකම දවසේ මේ නියුන් දරුවන් දෙදෙනෙක්, දියණිවරුන් දෙදෙනෙක්. එතකොට මේ නියුන් දරුවන් දෙදෙනෙක් ප්‍රසූත කරපු නිසා මේ සිලිඳු මොකද කරන්නේ, ඒ දරු ප්‍රසූතයේ සිදු වුණ දවසේම අතින් පයින් පහර දෙනවා. ඈ බොල පරට්ටි, මට තෝ කැලේට අරගෙන යන්න පුතෙක් වැදුවේ නැත්තේ මොකද කියලා අතින් හිසින් පහර, අතට අතින් පහර දෙනවා, පයින් පහර දෙනවා, හිසට සහ මේ පිටට බඩට පපුවට පහර දෙනවා. ඊට දෙදිනකට පසුව මිය යනවා ඩිංගිහාමි. අන්න එදා ඉඳලා මොකද මේ මේ කලහයක්, කලහය කියලා කියන්නේ මේක බොම් සීතල කලහයක් මේ තියෙන්නේ. එලිපිට රණ්ඩු නොකලත් වෛරයක් හට ගන්නවා මේ කියන ආරච්චි සහ සිලිඳු අතරේ. ඉතින් මේක වෙන වෙන ක්‍රමවලින් තමයි මේ පරිගැනීම් සිදු කරන්නේ. අපේ දරුවෝ මේ කතාව සම්පූර්ණයෙන්ම කියව ගත්තනම් ඒක දැනගන්න පුළුවන්. අපිට අවස්ථාව නොවන නිසා අපේ දරුවන් නියමිත නම් වෙන පරිච්ඡේද විතරයිනේ. ඊට පස්සේ මොකද වෙන්නේ, මේ අල්ලපුවත්තේ ඉන්න දැන් මේ දරු දැරියන් දෙන්න නම් ලබනවා පුංචි මෙනිකාසා හින්නිහාමි කියලා. එතකොට මේ පුංචි මෙනිකාසා හින්නිහාමි ගේ චරිත ලක්ෂණ දෙකක්, පුංචි මෙනිකා ගැන අපි පසුව කතා කරනවා, බොහොම අහිංසක තැනැත්තියක්. බබුන් නැවතිලා ඉන්නවා තමන්ගේ සහෝදරියගේ ගෙදර. සහෝදරිය කියන්නේ ආරච්චිගේ බිරිඳගේ, ආරච්චි සහ බිරිඳ නතර වෙලා ඉන්න ගෙදරම බබුන් නතර වෙලා ඉන්නවා. බබුන් දකිනවා පුංචි මෙනිකාව දැකලා ඈ පිළිබඳ සිතක් පහල කරගෙන ඈ විවාහ කරගන්නවා. ගිහින් අහලා විවාහ කරගන්නවා. ඒ විවාහ කරගැනීමට අකමැති වෙනවා ආරච්චි. ආරච්චිගේ තිබුණු අර පළිගැනීමේ චේතනාව, වෛරය තවදුරටත් වැඩි වෙනවා මේ කාරණාවෙන් පස්සේ. මේ කොච්චර වැඩි දියුණු වෙනවද කියනවා නම්, හේන් වගා කිරීම සඳහා දීලා තියෙන බලපත්‍රය පවා අහෝසි කරනවා ආරච්චිගේ බලය පාවිච්චි කරලා. අනතුරුව මේ ගමට එනවා තව කූට වෙලෙන්දෙක්. ඒ තමයි ප්‍රනාන්දු මුදලාලි. ඔහු මොකද කරන්නේ, මේ අහිංසක මිනිසුන්ට ණය දෙනවා. ඒ ණයට හිලව්වට මොකද කරන්නේ, අර අහිංසක මිනිසුන්ගේ හේන් ගොවිතැනින් ලබා ගන්නා සියලු අස්වැන්න ඔහු ලබා ගන්නවා. එහෙමින් අතරතුරේදී පුංචි මෙනිකා පිළිබඳ සිතක් පහළ කරගෙන ඇය අනියම් බිරිඳ වශයෙන් තියාගන්න උත්සාහ කරද්දී ඊට අකමැති වුණාම බබුන්, බබුන්ගේ කැමැත්ත ඇතුව තමයි ඒක කරන්න උත්සාහ කරන්නේ. බබුන් හොරකමකට, බොරු හොරකමකට අහු කරලා නඩුවකට පටලවලා යවනවා මාස 6කට සිරගත කරවනවා බබුන්. ඉන්නනතුරුව ගෙදරේන සිලිඳු මොකද කරන්නේ, තවත් දවස් දෙකකට පස්සේ වෙඩි තියලා මරලා දානවා ආරච්චි සහ බබුන් කියන මේ දෙන්න එකතු වෙලා තමයි අර තමන්ගේ දියණිය විනාශ කරන්න උත්සාහ කළේ. වෙඩි තියලා මරලා දාලා තමන්ම ගිහිල්ලා බාර වෙනවා නඩුකාර උන්නාන්සිට. ඒ බාරවීමෙන් අනතුරුව ඔහුට මුලින්ම ජීවිතාන්තය දක්වාම සිර දඬුවම් නියම වුණත් පසුව ඒක වසර 20ක සිර දඬුවමක් දක්වා පහළ යනවා. මේ අතර වාරයේදී මේ සිදුවීමට පෙර හින්නිහාමි කියන මේ කතාවින්න නංගි එක දවසේ ඉපදුනත් නියුන් සහෝදරියන් වුණත් මේ චරිතය වෙනස්, බොහොම දැඩි චරිතයක්. හැබැයි මේ දැඩි චරිතය කෙසේ හෝ කූට උපක්‍රමයක් මගින් මේක දිග කතාවක්. මේ ගමේ ඉන්න පුංචිරාල කියලා වෙදරාල කෙනෙක්, වයස 38ක විතර වෙන වෙදරාල කෙනෙක්. දැන් මේ වෙනකොට හින්නිහාමිගේ වයස අවුරුදු 15යි. ඇය බොහොම සූක්ෂ්ම විදියට තමන්ගේ අඹුකමට ගන්නවා, හැබැයි එක දවසකට විතරක්. ඒ එක දවසක අඹුකමින් පස්සේ ඇයට දරුවෙක් උපදිනවා. ඒ දරුවා බොහොම කෙටි කලකදී මිය යනවා. මේ පිළිබඳ වේදනාවෙන් ඉන්න ඇයට ගෙනත් දෙනවා සිලිඳු තමන්ගේ මව මිය ගිය පුංචි මුව පැටියෙක්. එතකොට මේ මුව පැටියා තමන්ගේ දරුවා වගේ කිරි දිදී දරුවෙක් වගේ බලා ගන්නවා. පලිගන්න හිතන පුංචිරාල මොකද කරන්නේ, මේ ගමේ ඉන්න නූගත් මිනිසුන්ව අවුලවනවා. මේ යක්ෂා වේශයක් ආපු කාන්තාවක් මේ අවතාරයක් මේ මුව පැටිය කියන්නේ එහෙම ඒ මිනිස්සු නොමග යවලා ගල් ගහලා මේ දෙන්නට මරවනවා ගමේ මිනිස්සු ලවා. එතකොට මේ අන්තිමේදී ඉතුරු වෙන්නේ මේ ගමේ මේ කතාව දිගටම ගිහලා අවසාන පරිච්ඡේදයට යනකොට පුංචි මෙනිකා මේ පුංචි රාලත් අසාධ්‍ය වෙලා රෝගී වෙලා ඉන්නකොට ගෙනල්ලා කන්න බොන්න දීලා තියාගන්නවා. ඔහුත් මිය ගියාට පස්සේ මොකද කරන්නේ මේ පුංචි මෙනිකා තනි වෙනවා මේ නිවසේ. එතකොට මේ වනා ගමේ ඉන්නේ බැද්දේගම ගමේ අවසන් වට ඉතුරු වෙන්නේ පුංචි මෙනිකා පමණයි. ඒ ගමට මේ ගේ ඇතුළට එනවා මේ වටේ තියෙන කැලෑවේ මේ මුල් එතකොට ගස් මේ කොළ වැල් ඔක්කොම ඇවිල්ලා සම්පූර්ණයෙන් වහ ගන්නවා මේ ගේ. පේන්නේ නැති තරමට මේ ගේ වැහෙනවා කැලෑවෙන්. වැහිලා ඇය වැතිරලා ඉන්නවා ආහාරයක්වත් නැතුව කන්න බොන්න කිසිවක් නැතුව වතුර ගුරක්වත් නැතුව වැටිලා ඉන්නකොට ඇය ගාවට එනවා ඇගේ මරණය. මෙන්න ඒක සටහන් කරන ආකාරය බැද්දේගම නව කතාවේ 10 වෙනි පරිච්ඡේදයේ අවසානයේ. පුංචි මෙනිකා කෑගාවාය. අපොච්චි අපොච්චි ඔන්නාවා ඔන්නාවා පඳුරේ ඉඳලා යක්ෂයා පැන්නා. අපොච්චි කිව්වා වගේම මාව අල්ලගන්න යක්ෂයා ආවා. මාව බේරගනින් අපොච්චි මාව බේරගනින්. ඈ උඩු බෙලි අතට වැටින. ඒ සමගම ලොකු කළු වල්ලූරු තඩියෙක් ගෙට ඇතුළුව උකු තලමින් සීයාවක් මෙන් සෙමින් සෙමින් පුංචි මෙනිකා දෙසට ලංවිය. එන්නේ හරි. එහෙමනම් අපි අදට සමුගන්නවා